අනික් කෙනෙක් හැම කෙනෙක්ම බහින තීරණ මේක හරි කියලා බහගන්න නිගමන ඔක්කොම තමා ළඟ තියෙන දෘෂ්ටියට අනුව බහගත්තේ. මේ දෘෂ්ටිය සියලු දෘෂ්ටියින්ගේ මිදිලා බලන නිගමනේ පරම සත්‍ය දකින්නවා. ඒ දකින්න සත්‍ය අදහස සත්‍ය නිගමනේ අනික් අයට ගන්න බෑ. මිත්‍යා නිගමනයන් තමයි අනික් අය ගන්න. මේ මිත්‍යා නිගමනයන්ගෙන් බහින්නේ අවිද්‍යාව නිසා. මේ අවිද්‍යාව තියෙන කෙනාගේ නිගමනේ තමයි දැන් අපි හිතමුකෝ අවිද්‍යාව නිසා වැහගන්නා නිගමනයක් මගේ දරුවා. දැන් කරපු වැඩක් ගැන අනික් කෙනා කොහොමද කියන්නේ මම කොහොමද කියන්නේ? ඔබේ දරුවා මහා කැත ළමෙක් බං. මෙන්න මෙහෙ වැඩක් කළා. පිළිගන්නවද? ඔවිදි මගේ කතා තමයි ඔකරම පේන්නේ. ඇහැට ගන්න පේන්නේ නැහැ වැඩි අවචරනේ. අරුන් ගින්නේ වඳුරු පැටවු වගේ. උන්ට පේන්නේ නැහැ මගේ කගේ ඇරි. ඔය හිසියා ඔය කතා කරන්නේ වෙන එකක් නෙවෙයි. වන්දන්නේ නැතුවේ. දැන් අපි ගියේ කොහේ? අපේ දෘෂ්ටි අනුකූලව අපි වැඩ කළා මිසක් ඇත්ත නැත හිව. අනවරදීනිසේ. ඔය මානසික කතා කරන්න එපා. ඔව් ඌ එක කතා කරන්නේ ඔක්කොම හරි. ඔය ඊර්ෂ්‍යා දින ඒකයි. වෙන එකක් නෙවෙයි. මම ඒක කතා කරනකොට බලා ඉන්න බැරි කම තියෙන්නේ. ඔවුන්ගේ හැටි ඔක්කොම මම දන්නවා. දැන් අවංකවම කිව්වොත් එහේ මර මානසිකයාගේ යම් පුද්දේවයි සත්‍ය පෙන්නන. විනාශයක් වෙන බවටම කරු පෙන්නනත් මොකද පිළිගන්නවා. තමන්ගේ දෘෂ්ටිය දනව තමන් පිළිගන්නවා තමන් නිගමනය කරනවා මිස මොන විදිහකින්වත් බෑ ඒ දෘෂ්ටිය කපාගෙනකන් සත්‍යය දකින්න. මම මේ විදිහට හදන්නේ මෙහෙම ගෙවල් දොරවල් හදාගෙන මේ මෙහෙම කරගෙන හදාගෙන ඉන්න ඕනේ. අනාගතේ මගේ බලාපොරොත්තුව මේකයි. ඔහොම කියනකොට ඕක කරන්න යන්න එපා බං. ඔය උඹලා දන්නේ නැතුවර ඔය පැත්තේ අර මහා ආවාටියක් තියෙන පැත්ත. ඕක දැන් වැවක් හදන කතාවක් තියෙනවා ඉදිරි කාලේ. වැව හදන්න ගත්තාට පස්සේ ඔය කොහොම වතුරට යට වෙනවා දැන් ඔය ගෙවල් හදලා මොකද? ඕන් දැකන්නේ දීර්ඝාකාරය ඇහැටි. උඩ දිවක් තියෙනවනේ මේක වැව හදන බාපේන්නේ. අපි ගිය හදනවා කියලා දැනගත්තාම ඒක වහන්නේ ඔය කියන්නේ. ඔය අදහස දෙන අපි අර කණු මත කරනවා. අපි එහෙම කරන්නේ අපි හැමෙලියෙන් බලන්නේ අපේ වාසියට කියලා අපි කතාවරම කියනවා. තමන්ගේ වාසියට තමන්ට හොඳ පේන කාරණේ පේන. ඉතින් ඕක එහෙම පේනවා කියලා කියනවනම් තරහයි. ඔය උපේක්ෂා සහගත සත්වයන්ට හේතුකාරක වෙන්නේ සත්වයේ තමන්ගේ මනස ධර්මයේ තුලින් ගොඩ නැගුණොත් විතරයි. අවංකව මේකේ කියන ධර්මයක් කියලා පිළිගන්නේ. නැත්නම් ඒක ධර්මයක්ද කියලා පිළිගන්නක් කැමතිනේ. මේ ලෝකේ ස්වභාවය ඒකයි. ඉතින් අපි මේ පංචස්කන්ධයට ගොඩ ගහලා තියෙන්නේ ඔන්නේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩ ගහපු දෘෂ්ටි වලින් ගොඩ නැගපු පංචස්කන්ධය. ඒ නිසා තමයි මේ පංචස්කන්ධයේ දුක්ඛස්කන්ධයක් කියලා දැනගන්න කිව්වේ. මේක සැපක් ගොඩ ගහන්න බෑ. උඹලාව නිසාම ගොඩ ගහපුවා තමයි පංචස්කන්ධය තියෙන්නේ. සත්‍ය දැකනන් ගොඩ ගැහිලා හතර කරලා කෙලවර කරනවා. අතරීම නොයල්ම විදිහම හැර වෙන මොකද්ද ගන්න තියෙන්නේ? පංචස්කන්ධය ටිකෙන් සියලු සම්බන්ධයේ චන්දරාගේ දුරු කරන පැත්තයි ඇත්ත. ඇත්ත දැකනන් ඊට පස්සේ පංචස්කන්ධය ගොඩ කරගෙන හතර කරනවා මිස ඇත්තෙන් ගොඩ කරන පංචස්කන්ධයක් ලෝකේ නැහැ. අන්නේ අතහැරීමෙන් නොයල්මේ මිදීමේ ගොඩනගෙන පංචස්කන්ධය පැවැත්මකට අයිති එකක් නැහැ ලෝකෙ පහළ වෙන්නේ. අන්නේ පංචස්කන්ධයේ දුක්ඛස්කන්ධය කියේ පංචස්කන්ධය අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනගෙන එකක් නිතයි. මුලාවෙන් දෘෂ්ටියෙන් ගොඩනගන්නේ. ඒ නිසා තමයි ඒක දුක්ඛස්කන්ධයක් හරියක් නැති එකක් කියන්නේ. ඔය පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි කියන්නේ මේ දෙක තෝරාගන්න ඕනේ. පංච උපාදානස්කන්ධය වෙන්නේ පංචස්කන්ධය පංචස්කන්ධයේ අයිති වෙන රූපක්ෂණයයි වේදනාක්ෂණයයි සංඥාක්ෂණයයි සංකාරක්ෂණයයි විඥානක්ෂණයයි. දැන් අපි බැඳිලා ඉන්නේ මේ ක්ෂණවලද? නැත්නම් ක්ෂණ කෝටි ගණන් සම්පීඩනය කරගත්ත එකතරා අපි විසින් ගොඩනගාගත්ත සම්මතවලද? අපි හිත බැඳගන්නේ. හොඳයි කියලා ගත්තේ නරකයි කියලා ගත්තේ. ඔය හැම එකම ගන්නේ ක්ෂණයක නෙමෙයි. එහෙනම් එක පිටියකට පහළ වෙන්නේ එක ක්ෂණයක් පමණක් නා. ස්කන්ධයක් එක සැරේක පහළ වෙන්නේ නැත්නම් අපි සැපයි වශයෙන් ගන්න හැරි දුක වශයෙන් ගැටීම් වශයෙන් ගන්න හැරි ස්කන්ධයක් විස ක්ෂණයක් නෙමෙයි නා. අපි කොහොමද එකින් එකට ඇදලා බැඳලා හදලා හිටන් ඒ ක්ෂණයෙන් ක්ෂණ ගොඩාක් හදලා බැඳලා හදාගත්තේ නැත්නම් අර ස්කන්ධයක් වශයෙන් අපි වෙන් කරගත කොටස ගන්න. අපි ආස්වාදින්නේ යම් සම්මත අවස්ථාවක් පනව ගන්නවා. මේ මෙච්චර ලස්සන රූපය. ඔය රූපේ කියන එක මොනවද හැදිලා තිබුණේ? අපි හිතේ තියෙන රූප එකක්. ඒ රූපේ බලනකොට මනස වශයෙන් මනසට අරමුණු වෙච්ච අවස්ථාව බලගහම ක්ෂණ කෝටි ප්‍රකොටි ගන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා බැලුවොත් එහෙම රූපක්ෂණ වේදනාක්ෂණ සංඥාක්ෂණ සංකාරක්ෂණ විඥානක්ෂණ කෝටි ප්‍රකොටි ගන්නක සම්පීඩනය තමයි. අපි මේ ලස්සන රූපය කියන වචنين ගත්තා නේද? ඒවෙන් එක ක්ෂණයකින් අපිට කවදාවත් ලස්සන බලන්නවත් කැතා බලන්නවත් මේ එකක්වත් හම්බෙන්නේ නැහැ. ආස්වාද වශයෙන් ගන්න ක්ෂණයකින් බෑ. ක්ෂණයක් ක්ෂණයක් පාසා ගොඩනගන්නා මේ පංචස්කන්ධ ප්‍රවාහය ගොඩනගෙන සම්පින්දනයන් කැටි කරලා ඒවා කෝටි ප්‍රකෝටි ගණන් වල සෙන අංශු එකතු කරලා හදාගත්ත ඒකීය වශයෙන් ගත්ත සම්මත වල තමයි මේක සුවයි මේක ලස්සනයි මේක සුන්දරයි මේක සුවඳයි මේක රසයි මේ ආදි වශයෙන් අපි ගන්නෙ. එහෙනම් අපි හිත බැඳ ගන්න දෙන්නේ අපි විසින් ගොඩනගාගත මානසිකත්වයක මිස විද්‍යාමාන පැවැත්මේ ස්වභාවය නියම ස්වභාවයෙත් නෙමෙයි. පැවැත්මට හිමි පරමාර්ථ ක්‍රමයක් තියෙනවා නා යන ක්‍රමයක්. අපි හිත බැඳගෙන තියෙන්නේ ඒ ටිකේ නෙමෙයි අපි ගොඩනගාගත මානසිකත්වයේ. ගැටිලා තියෙන්නේ ඇල්ලලා තියෙන්නේ ඒකේ. මුලා වෙලා තියෙන්නේ ඒවට. ඉතින් ඒතර අන්නේ මුලා වීම ඇලීමට ගැටීමට මුලා වීමට ක්ෂණයක් මදි නිසා. ක්ෂණ කෝටි ප්‍රකෝටි ගානක සම්පින්දණයන්ගෙන් හදාගත සම්මත තමයි. අපි ඇලීමට ගැටීමට මුලාවට හේතු වෙමින් සසර පැවැත්මට අල්ල හොඳයි කියලා අල්ලගෙන ඉන්නේ. අල්ලගන්න හේතු වෙන්නේ. උපාදානය කරන්නේ. මෙන්න මේ සමේ ස්කන්ධ එකින් එක උපාදානය කරලා බැඳලාගත නිසා කියනවා රූප එකකින් බැරි නිසා රූප උපාදානයක් කරලා ඉවරලා එකට බැඳගත නිසා. අන්නේ ස්කන්ධෙට රූප උපාදානස්කන්ධය. රූප උපාදානස්කන්ධයක අතීත අනාගත වර්තමාන කියන ත්‍රුන් කාලයක සම්බන්ධ වෙච්ච කොටස් ඔක්කොම කැටි කරලා ගත්ත මනසින් ගොඩනගාගත සතරනා. රූප උපාදානස්කන්ධය. රූපස්කන්ධය කියන්නේ ඒ මොහතක් පාසාම ක්ෂණයක් හැණයක් පාසා ගෙවියන් චිත්තක්ෂණයකයි තිබන්නා වූ ඒ ක්ෂණේ. ඉන් ඉන ලෝක සත්‍ය දුකයි කියලා ගන්නෙ රූප උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය දුකයි කියලා ගත්තේ. ලෝකේ නෙමෙයි දුක ගෙන්නගිවේ අපේ දෘෂ්ටිය. දෘෂ්ටියෙන් ගොඩනගාගත දුක දෘෂ්ටියෙන් බහැගත දෙකයි තියෙන්නේ. ඉතින් උපාදානස්කන්ධයේ දුකයි කියන්නේ හේතුව රූපස්කන්ධයේ නෙමෙයි දුක කියන්නේ රූප උපාදානස්කන්ධය කියන්නේ හේතුවන්නේ ඒකයි. ගොඩනගාගත්තේ යම ඇලුනේ. ඒ ඇලිච්ච නිසාමයි ගැටෙන්න වුනේ. ඒ නිසාමයි අසහන හදාගත්තේ. ඉතින් ගොඩනගාගත්තේ මනසෙන් තමන් විසින් ගොඩනගාගත බොරුවක් නා. කෑලි කෑලි එකතු කරලා ඇති දේ එක තමන් ගොඩනගාගෙන මනසෙන් බැලුවා නා. ඒකට නම් ඇලුනේ, ඒකට නම් ගැටුනේ, ඒකට නම් මුලා වුනේ. දුක తిවිලා තියෙන්නේ ගොඩනගාගත උපාදානස්කන්ධයේ. අන්න ඒක එහෙනම් රූප උපා පංච උපාදානස්කන්ධ දුක කියන්නේ ඔන්න ඔකටයි. දැන් පංචස්කන්ධයේ පංචස්කන්ධ කියන ඒවායි උපාදානස්කන්ධ කියන ඒවායි දෙකක් තේරුම් ගන්න ඕනේ. ඉන් ගොඩනගාගත්ත එක නිසා අපි ක්‍රම දෙකකට ගොඩනගනවා. එකක් තමයි අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා ඒව යලි යලි ගොඩනගෙනක අපි ආස්වාදී බැඳෙනවා. බැඳි බැඳි මේ ලෝකේ ලස්සන දෙයක්, සුවඳ දෙයක්, රහ දෙයක් නිගමනය කර කර මේ අහවල් දේ සුවඳයි, අහවල් දේ රසයි අපි මෙහෙම නිගමනයක් කරනවා. දැන් මේ එක නිගමන කතාවක්. ඔක අවිද්‍යාවේ නිගමනයේ නිසා අපි ওই જાතියම ගෝචරයේ භුක්ති විඳින්න අවශ්‍ය කරන විදිහ ඉන්ද්‍රිය අසකරණ දිවනාසය ශාරීරිය වල කියන ඉන්ද්‍රිය හයයි. ඒකට ගෝචරයේ බාහිර විපාක පරිසරයක් වශයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන සම්පින්දනයන් එකතු කරගන්න ක්‍රමයකට හැඩ ගහගෙන ගත්ත ක්‍රමයකට. මෙන්න මේ දෙක දෙපැත්තෙන් එකතු කරගෙන අපි විපාක භුක්තිය අපි දිනවා. පෙර භවයේ අවිද්‍යාව නිසා ගත විපාක භුක්තිය. මේ භවයේ අරිහත්ත්වයටපත් වුණා විපාක භුක්තිය තියෙනවා. ඒක අයින් කරන්න බැහැ. ඉතින් එයාට සිද්ධ වෙනවා. අර විපාක භුක්තිය නිසා ගොඩනගාගත්ත ලස්සන කියන ඒවාට සුවඳ කියන ඒවාට රහ කියන ඒවාට නීරස කියන ඒවාට අප්‍රියකරණ ඒවාට ප්‍රියකරණ ඒවාට ගෝචර වෙන්නේ. එයා දුක වශයෙන් සැප වශයෙන් විපාක දුක් වශයෙන් විපාක සැප වශයෙන් දැනෙනවා දැනෙනවා. හැබැයි එයා යථාර්ථයේ දැනගෙන සංඛාර ගොඩනැගීම නතර කරපු නිසා මතුවට ඒ නිසා හටගන්න ගොඩනගා ගන්නා සැප දුක් කියන දෙකේ නැහැ. ඒ දෙකෙන් මිදිලා. විපාක වශයෙන් පෙර භවයෙන් හටගත් අවිද්‍යාවේ ප්‍රතිඵලයේ වශයෙන් ගත්තේ ඒක. පිරිනම් පාන මොහොත දෙනකම් කරන්න දෙයක් නැහැ. ඒකට උරුම සැප වේදනා දුක් වේදනා දැනීම වශයෙන් සම්පින්දනය මතුවීම ඒ වල ඇතිවෙනා වූ ආස්වාද හෝ දුක් දුක්ඛිත භාවයන් හෝ ගෝචර වීම සිද්ධ වෙනවා. ඒ තුලින් ඒ ගමන එනවා. ඒකයි සිද්ධ වෙන්නේ. එම් අන්න ඒක අපිට පෙන්නනවා. අද නැති කරගන්න දෙන්නේ පංච උපාදානස්කන්ධය නැති කරන්න බෑ ඒක පෙර විපාකය. අපි දැන් ඉන්නේ ඇහැට පේන්නේ මාත්‍රයක් නෙමෙයි. බැලු ගාම පේනවා සම්පින්දනයක්. රූපයක් වශයෙන්ම පේනවා. හැබැයි ඒක රූප උපාදානස්කන්ධයක්. රූපස්කන්ධය දකින්න වර්ණ මාත්‍රයක් විතරයි. ඒ වර්ණ මාත්‍රයක් විතරක් නෙවෙයි ඇහැ අරපු ගාම පේනවා වට පිටා ඔක්කොම. අපි මහන්සි වෙන්නේ නැහැ ඒක බලන්න. මොකද විපාක වශයෙන් අපිට සකස් කරලා දියා තියෙනවා මාත්‍රියෙන් නවත්තන්නේ නැතුව. අර උපාදානස්කන්ධය කරපු රූප මහා සම්පින්දනය. එකක් වශයෙන් පෙනෙන මායාවකින් අපේ ඇහැ රවටලා ඇහැට ඇතුළු කරලා මනසට දනවන්න විපාක ක්‍රමයක් හටගෙන තියෙනවා. ඒක තමයි සත්‍යයගේ. ඒකට තමයි ඊ දැනෙන්නේ. දැන් අපිට ඇහෙන් බලපුවාම කොච්චර බලන්න ගියා වර්ණ මාත්‍රයක් පාවනයි වර්ණ මාත්‍රයක් පාවනයි කියලා ෆොටෝ එකක් බැලුවා පේන්නේ නැද්ද? ෆොටෝ එකේ ඉන්නේ එකන. යාට එක පේනවාද මේක මම එහෙම එකම දැක්කේ නැහැ කළු වාගේ දැක්කා සුදු වාගේ දැක්කා එහෙම කියන්න පුළුවන්. බෑ ඒක දකින්නවනේ සම්පූර්ණ. මොකද අපි රූප උපාදානස්කන්ධ විපාකස්කන්ධයක් හදාගෙන තියෙනවා. ගොඩනගාගත්තේ හේතුඵලයේ. හැබැයි යා එතනින් එකක් දකින්නවා. හේතුඵලයේ මෙහෙම දැක්කට රූපයයි කියලා අල්ලන්න වටනා කම චන්දරාගේ පවතන එකක් මේකේ නේ. අන්න විද්‍යාවේ චන්දරාගේ. අනාගතේ ගොඩනගන්නේ ඔය පිළිවෙල බැඳෙන චන්දරාගේ. ওই චන්දරාගේ නිසා තමයි යලි යලි ගොඩනගනග ආවේ. යථාර්ථය දැනගත්තාම රූපේ පේනවා. අර විපාක වශයෙන් විපාක සංදියක් වශයෙන් ආපු ලසන ලසනට පේනවා කැතනම් කැතර පේනවා ඒ විදිහම පේනවා. හැබැයි චන්දරාගයෙන් බැඳීමක් අතෙල්ලා ගියා නම් එතන ඇලීමයි ගැටීමයි මුලාවයි තුනම දැම්ම ඇති කරා. අර පේන එක එහෙම පේනවා. ලස්සනයි කියන හැටියට පේන එක එහෙම පේනවා. කැතයි කියන එක එහෙම පේනවා. හැබැයි පෙවුනද? ලස්සනයි කියලා ඇලෙන්නවා කැතයි කියලා ගැටෙන්නවා. ඒබඳු එහි චන්දරාගයේ බැඳුණු මානසිකත්වයක් නෑ. අන්න අවිද්‍යාව දුරු කිරීමෙන් ඒක දුරු කරගම හරි හතේටපත් උනා කියන්නේ. චිත්ත අවස්ථාවට නැගෙනවා. අර පේන හරි අර විදිය දැන් චිත්ත කිව්වට චිත්ත අවස්ථාවට එන්නේ ඕකේ සමවැදුණු. ඵලයට සමවැදුණු. ඔව් හදයන් වලින් එහාට යන්නේ නැහැ කොහොමද? චිත්ත මනෝ මානසං එනවා. ඔයින් එහාට යන්නේ. හදයන් වෙන්නේ නැහැ විද්‍යාව දුරුනා බිත්තරපක්. ඒකයි. මාගේ ජීවිතේ නිවන සඳහාය. ඔව් මේක කර්මස්ථානයක් වශයෙන් ගත කරනවා නම් කොහොමද කරන්න කියලා. ඉතින් නිවන සඳහායි කියලා අපි නිගමනය කළොත් ඒ නිවන සඳහා නම් මම ජීවිතේ කැප කළේ. ඒ නිවන සඳහා මොනවද මා විසින් කළ යුත්තේ කියන කාරණේ නිගමනය කර ගන්න ඕන. නිවන සඳහා ජීවිතයක් කැප කළා නම් ඇස කන දිව නාසය ශරීරය මන කියන මේවායින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවා ඇසුරට යනකොට රාගයට ද්වේෂයට මෝහයට හේතු වෙනවා නම් වහාම ක්ෂය කළ යුතුයි. ඒවැන් ඉවත් විය යුතුයි. ජීවිතේ කැප කළේ නිවන සඳහා නම් ජීවත් වෙන්නේ නිවන සඳහායි. මාගේ ජීවිතේ නිවන සඳහායි කියන අදහස බොහොම හොඳයි. ඊ අදහස ගත්තාම ඊ අදහස තුළ මම පිළිලා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද මේ කර්මස්ථානේ වඩන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. මාගේ ජීවිතේ නිවන සඳහා නම් මාගේ ජීවිතේ පවත්න්නේ මම කොහොමද? ඇසෙන් රූප බලමින් කනින් ශබ්දහමින් නාසයෙන් ගන්ධය ගනිමින් දිවෙන් රස ගනිමින් ශරීරයෙන් පහස ගනිමින් හිතෙන් ධර්මයන් ගනිමින් ඔය තුල පවත්නවා. ජීවිතේ පවතින්නේ ඔය තුල. නැ මේ පවත්නේ මම ලෝකේ සඳහා නම් රාග සහගතව, දේස සහගතව, මෝහ සහගතව ගන්නවා ලෝකේ සඳහා. නිවන සඳහා නම් ජීවිතේ මම පිහිටවන්නේ රාගය දුරු කිරීමට, දේසය දුරු කිරීමට, මෝහය දුරු කිරීමට මගේ පැවැත්ම ක්‍රියාත්මක කරනවා. සර්ව සම්පූර්ණ භාවනාවක් තියෙනවා. හැබැයි ඇහැට රූපයක් පේනකොටම ලස්සනයි කියලා ගන්න යන එක අතහැරලා තමන් දැනගන්න ඕනේ. ඒක අසාර පැත්ත දකින්න ඕනේ. ලස්සනයි කියලා ගත්තොත් ඒක රාගයට හේතු වෙනවා. ඊට විරුද්ධයක් අරගෙන ද්වේෂයට ගැටීමට හේතු වෙනවා. ඒක තව හැරිසරන්න හිතුවොත් ඒක බල බල ඉඳි හිතුවොත් මුලාවට හේතු වෙනවා. එහෙනම් මගේ ජීවිතයේ ඒ කාරණා තුනට ගියොත් නිවන සඳහා නෙමෙයි. මාගේ ජීවිතයේ නිවන සඳහා කියන තීරණේ මම ඉන්නවනම් ඒකේ ආදීනව දැකලා වහා මේක පහ කර දාන්න ඕනේ. ඒකෙන් අත්තරීමක් ඇද්ද නොයල්මක් ඇද්ද මිදීමක් ඇද්ද ඒක සාන්තයි ඒක ප්‍රණීතයි කියන විතර සිහි කරන්න ඕනේ. මේ අදහසම හොඳයි නිදිවන් දකින්න. හැබැයි මේක ක්‍රියාත්මක කරන්න හරි දැනගන්න ඕනේ. දැන් මාගේ ජීවිතේ නිවන සඳහා කියලා අප්‍රමාදීව වෙනවා නම් ඔහොමයි. නේද මේක අනුපූර්ව ක්‍රමයක් නිසා සියලු ලෝක සත්ත්වයින්ට අප්‍රමාදීව මෙහෙම යන්න බෑ සියලු ආකාරයෙන්. එහෙම කිය දින හතෙන් අරිහත් ඵලෙ. ලබන්න පුළුවන් ශක්තියක් තියෙනවා යන්න පුළුවන් කෙනෙකුට. නමුත් ඒක කරන්න බෑ සියල්ලන්ට. මම අදහස බොහොම වටිනවා. සම්මා ආජීවය මෙතන පිරෙන්නේ. මාගේ ජීවිතේ නිවන සඳහාය කියනවා අදිස්ථානයේ තියෙනවා නම්. එතන සම්මා ආජීව කියන ආර්ය මාර්ගාංගය වැඩෙනවා. ඊට පස්සේ ඒ සඳහා නම් ඒ සඳහා නොවන පැත්තෙන් අහක් වින්දා. ඒ සඳහා වන පැත්තට එක් වෙන්නත් ඔහු උත්සාහයක් ව්‍යායාමයක් කරනකොට සම්මා වායාමය වැඩෙනවා. ඒ සඳහා මේක හොඳයි මේක නරකයි මේක රාග දේශ මොහසයිතයි මේක විතරාගී විත දෝෂී විත මොහි මේක රාගක් හේත දේශක් හේත මොහක් හේත හේතු නයි කියලා. නුවණින් තේරුම් අරගෙන මනස සිහියෙන් ගියේ හැම එම අරමුණක් ගන්න වෙතිහම සම්මා සතිය වැඩෙනවා. මතුවෙන නිවන පිළිබඳ සාන්තයි ප්‍රණීතයි කියලා වැටහෙන්න වැටෙන්න සම්මා සමාධිය වැඩෙනවා. එහෙනම් මාගේ ජීවිතයේ නිවන සඳහා එකවනම් ඒකාන්තේ හරිරමේ ඒක නිසා ඒක සම්මා දිටියටයිදී. මාගේ ජීවිතයේ නිවන සඳහා යම් කල්පනාවක් ඇද සම්මා සංකප්පේටයි. මාගේ ජීවිතයේ නිවන සඳහා කියන යමක් ඇතනම් ඒක බොරුත් නෙමෙයි කේලමත් නෙමෙයි පරිසත් නෑ ප්‍රලාපත් නෑ ආර්ය මාර්ගයටයි කියන වචනයක් නිසා සම්මා වාචාවක් තියෙනවා. මාගේ ජීවිතයේ නිවන සඳහායි යම් ක්‍රියාවකට බැසනගේ ප්‍රාණඝාතත් නෑ අදත්තා දානත් නෑ කාම මිත්‍යාචාරත් නෑ සම්මා කම්මන්තේ තියෙනවා. මාගේ ජීවිතයේ නිවන සඳහායි කියවනම් නිවනට මුල් කරගත්ත ජීවන ප්‍රයත්න සම්මා ආජීවියත් ඒකේ තියෙනවා. ඒකට කරන උත්සාහයක් නැත්නම් සම්මා වායාමයේ තියෙනවා. මනසින් ඒ සඳහා කටයුතු කරන සම්මා සතියේ තියෙනවා. නිවන මුල් වෙලා සාන්තව ප්‍රණීතව නිවන සුව වැටෙන්න පටන් ගන්න එක ඒකාග්‍රතාවයි පිහිටියනම් සම්මා සමාධිය එතන තියෙනවා. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙතන තියෙනවා. මාගේ ජීවිතයේ නිවන සඳහා කියන්නේ හැබැයි විග්‍රහ කරලා දැනගන්න ඕනේ සත්‍ය භෝගී පාක්ෂික ධර්ම ඔය කර්මස්ථානේ අඳන්නේ. ඒකත් හරි. හැබැයි කර්මස්ථානේ විග්‍රහ කරලා හැකි තරම් අප්‍රමාදයෙන් වඩන්න උත්සාහ කරන්න ඕනේ. ඒක හොඳයි. දරුවෙකුගේ ක්‍රියාවලිය යහපතට යොමු කිරීම සඳහා මව්පිය දෙදෙනාගේ මැදිහත් වීම පමණයි. කොහොමවත් සෑහෙන්නේ නැහැ ඉතින්. මොකද මේ ලෝකේ බහු හේතුකයි. සත්පුරුෂයෙක් ඇති කිරීම හෝ අසත්පුරුෂයෙක් ඇතිවීම කියන්නේ මේ කාරණා දෙකටම ඒක හේතුක දෙයක් නෙමෙයි. ඒවා ඔක්කොම බහු හේතුකයි. දැන් මව්පිය දෙදෙනාගේ සම්බන්ධය තියෙන එක්තරා පරිසර මට්ටමක් පමණයි. පතිරූපදේශ වාසෝච පුබ්බේත කත පුඤ්ඤතා අත්ත සම්මාපන්නිදීච ආදි වශයෙන් පෙනෙන කාරණා හුඟක් ඔකට ඉතන හේතු වෙනවා. තමන්ගේ මව්පියන්ගේ පරිසරයේ මෙන්ම සහෝදර සහෝදරියන්ගේ පරිසරයත් උකට සම්බන්ධයි. අසල් ඇති දරුවන්ගේ පරිසරයත් සම්බන්ධයි. අසල් ඇති වැඩිහිටියන්ගේ පරිසරයත් සම්බන්ධයි. ගමේ පරිසරයත් සම්බන්ධයි. පාසලේ පරිසරයත් ඒකට සම්බන්ධයි. රටේ පරිසරයත් සම්බන්ධයි. ලෝකයේත් එක තියෙන සම්බන්ධතාවයත් ඒකට සම්බන්ධයි. කාලගුණයේ දේශගුණයත් සම්බන්ධයි. මේ ආදි වශයෙන් කැප පහසුකම් තමන් ලැබෙන ප්‍රත්‍යපහසුකම සම්බන්ධයි. මේ සියල්ලේම තිබෙනා වූ හේතුවක් වශයෙන් තමයි සත්පුරුෂයේ කට ගැනීමට ඔබ සත්පුරුෂ විදිහට සම්බන්ධ වුණොත් බොහොම පහසුවෙන් ලේසියෙන් හරදරයක් නැතුව සත්පුරුෂයේ බිහි වෙනවා. ඕවායේ බාධක තිබුණාම එකින් එකට වෙනස් වෙනවා. හැබැයි ওই බාධක ඔබ සම්පූර්ණ වෙලා නෙමෙයි සත්පුරුෂයේ බිහි වෙන්නේ. සත්පුරුෂයේ බිහි වෙනකොට තියෙන ඉන්ද්‍රිය නානත්වය කියලා එකක්. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා මේ ටිකට කියනවා. මෙන්න මේ ඉන්ද්‍රිය හතරකින් පස්වෙනි ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් උපදින කෙනෙක් ඇත්නම් එයාට අනිත් බාහිරින් තිබෙනා වූ සියලුම බාධක විඳගෙන ප්‍රඥා ඉන්ද්‍රිය නිසා ගතන්පත් වෙලා අහු සතුරුසේක වෙනවා. අන්න තියෙන වෙනසක් ඒක. ප්‍රඥා ඉන්ද්‍රිය අග්‍ර කෙනාට දෙමාපියෝ ඕන හල්ලාල්කම් කරාට බේබදුම් කරාට එයාට ප්‍රශ්න යනවා. එයා ඒ තුලින් පාඩමක් ගන්නවා. මම මෙහෙම වුණොත් මටත් ඔය දිගයි. නුඹගේ තියෙන දෙමාපියාගේ තියෙන මේ නින්දිත වැඩ නිසා මටත් නිඳා, ලෝකෙටත් නිඳා, හැමතැනම නිඳා විඳිනවා. මට නම් ওই ජීවිතේ සත්‍ය පෙන්වන්න බෑ. එයා දෙමව්පිය කොච්චර කැත වුණත් කවන්නේ යට හැදෙන්න ඇති ඒක. අන් ප්‍රඥාදි කියයි ඒක. ප්‍රඥාදි කිය ප්‍රඥාවෙන් ඒකත් අත්දැකීමට ගන්නවා. ඒගොල්ලන්ගේ ඉතිවෙන වැඩ පිළ නිසා ඒගොල්ලෝ නිඳා විඳින හැටි, අවඩ වෙන හැටි දකිනවා. ඉතින් ඒතකොට ඒකිනුත් ඒගොල්ලෝ දකිනවා. ඊට පස්සේ නිදහසේ දාලා යනවා. මම අල්ලපු ගෙදරිනුත් ඉන්නේ හිටහල මං එනකම්. මං දවස් දෙක තුනකින් එන්නේ. අම්මා යනවා දුව දාලා. දුව ප්‍රඥාවන්තන කල්පනා කරනවා. මේ ලෝකේ ගෑනු ළමයි හුඟා කනාත වැටෙන්නේ මේ වගේ අම්මලා නිතයි. සැලකිල්ලක් නැති අම්මලාගේ මෙහෙම වැඩ නිසා කී දෙනෙක් අමාරු වෙනවා. හැබැයි එයා ඒ ළමයා ප්‍රඥාවන්ත නම් එහෙම එයා අමාරු දාන්න අම්මලා මාසයක් ගෑවි නේ නැතු හිටියත් ඒ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එයා ප්‍රඥාවන්ත නම් එයා දැනගන්න ප්‍රඥාවෙන් උපක්‍රමශීලීව සුචරිතය මේකයි, දුචරිතය මේකයි, නොකල යුත්තේ මේකයි, කළ යුත්තේ මේකයි, යහපත් පැත්ත මේකයි දැනගෙන එයා හැදෙනවා. එහෙනම් එයාට අම්මා වුණෙත් නැහැ තාත්තා වුණෙත්. අන්න ඒ වගේ තියෙනවා ක්‍රම රටාවල්. ශ්‍රද්ධාධික පුද්ගලයෙක් කියන ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් කෙනෙක්. හැබැයි එයාට ඒකාන්තයෙන් ඉන්න ඕනේ පහදව පහදව නියම තැනට ගන්න කෙනෙක්. නැත්නම් එයාට නැගින්න බෑ. එයාට ආදරෙන් කතා කරලා හොඳ නරක කියා දීලා මෙහෙම හැදෙන්නේ මෙහෙම කරන්න. ඔව් අම්මා කියන එක මම විශ්වාස කරනවා, තාත්තා කියන එක මම විශ්වාස කරනවා. ඒ විදිහමයි මං හැදෙන්නේ. මං ආයෙත් වල අධ්‍යය කරන්න යන්නේ. ආ ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් කෙනා. එයාට සත්පුරුෂ වෙන්න පුළුවන් ඒ ක්‍රමයෙන්. වීර්ය ඉන්ද්‍රිය බලවත් කෙනෙක් ඉන්නවා. එයාට පොඩ්ඩක් කියා දෙන්න ඉතිරයි තියෙන්නේ. මේ මේ කටයුතු මෙහෙම කරුවාම තමයි ජය ගන්න පුළුවන්. ඕකේ නොකර හිටියොත් පිරිහෙනවා. එතන වීර්ය නැගලා එයා දිනනවා. ඉතින් සුත ත්‍යාග ඔය ආදී හැම එකක්ම ඒ වගේ. සද්දා වීර්ය සති සමාධි ප්‍රඥා. සුබයි. ඉතින් මේ ක්‍රමයට ඉන්ද්‍රිය බලවත් ඉන්ද්‍රිය නානත්වය කියලා අපට කියන්නේ. සුබයි. මේ හැම කෙනෙකුටම සමානත්වයට පත් කරන්න පුළුවන් කියලා කියන්නේ ඔන්නඔබේ ප්‍රබන්ධ කතා අරගෙන. ඕයන් අපි ඇහිලා තියෙනවා මේක ඇත්තක් තමයි විද්‍යාඥ කරුපේ කතාව මේ කියන්න හදන කියලා හිතා ගන්නවා. ඉතින් සියල්ලන්ටම සමාන දැනීමක් දෙන්න පුළුවන් කියලා ඒගොල්ලෝ නිගමනය කරනවා. මොකද අර ඥාන තාක්ෂණය අනුව පේනවා යම් කිසි මට්ටමකදී මෙබඳු ආකාරයෙන් මේ මේ ශෛල ඥාන පිහිල්ලා තියෙන කෙනා මෙබඳු ඉගෙනීමක් දැනීමක් ඇති කෙනෙක් සාමාන්‍ය ලෝකයාගේ මේ භෞතික පරිසරය තුළ පරික්ෂණය කළා ඔන්නෝම රටාවක් දකිනවා. දැක්කට පස්සේ කල්පනා කරනවා මේ මොලේ තියෙන සෛල වල රැලි නැත්නම් මේ සෛල වල තියෙන රස පදාර්ථයන් මෙහෙම තිබුණොත් තමයි මේ බුද්ධිලා මේ ලෝකෙක වෙලා තියෙන කියලා නිගමනය කරගන්න. ඒවා එහෙම උනේ මොකක් නිසාද කියලා දන්නේ නැහැ. යා සසරේදී ගෙන්ලත් දාව තමා හුරු පුරුදු කරලාද ඒ වගේම ප්‍රගුණ කරලාද සුචරිත ගුණ ධර්ම ඒ වගේම ඥානවන්තව ක්‍රියාත්මක වීම මේ ආදීන් ලැබුවා වූ දත්තයන් නිසා ඒවට අනුකූලව හරි සෛලයේ අර විදිහට රැලි සකස් වෙලා සංයෝගය සකස් වෙලා අර ඥාන තාක්ෂණයකින්ට අහු වෙන්නේ ඉන්නේ මේ ඥානවන්තයෙක්ගේ ඥානයක හැටි කියලා කියන්නේ ඒකේ. ඒක නිසා අර සත්‍යයටපත් වුණා නෙමෙයි. දැන් අපි සිතරේ කිසි ලස්සන චිත්‍රයක් ගොඩනගනවා. දැන් චිත්‍රය නිසා සිතරා වුණාද? සිතරා නිසා චිත්‍රය හැදුණාද? දැන් කියන්න පුළුවන් මේ චිත්‍රය ගොඩනගපු නිසායි මේ සිතරා හැදිලා තියෙන්නේ. එකිනෙකට කියන්න පුළුවන්. මම සිතරා දක්ෂ නිසායි මේ චිත්‍රය මෙහෙම හැදලා තියෙන්නේ. දැන් ඔකේ කොහෙද අපිට ගන්න තියෙන්නේ? සිතරාගේ දක්ෂතාවය උර චිත්‍රයේ මනසේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ චිත්‍රය බලලා කියන්න පුළුවන් හොඳ මන හොඳ දැනුවක් ඇති සිතරෙක්ගේ වැඩක් මේක කිය. දැන් ඉතින් ඔය જાතියනේ එතකොට අපි දකින්නේ. අර රූපේ නිසා සිතරා හැදෙනවා, සිතරා නිසා මේ රූපේ ගොඩනැගෙනවා. ප්‍රධානුනේ කෝකද? අන්න ඒ වගේ. අපේ මනස මුල් කරගෙන මේ කය ගොඩනැගෙනවා. මනස ප්‍රබෝධනං කය ප්‍රබෝධව ගොඩනැගෙනවා. මනස ඥානවන්ත නම් කය ඥානවන්තත්වයට ගැළපෙන විදිහට මානසිකත්වයක් ගොඩනැගෙනවා. මනස රෝගී නම් කය රෝගීව ගොඩනැගෙනවා. මනස නිරෝගී නම් කය නිරෝගීව ගොඩනැගෙනවා. මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් එන්නයි කය අරගෙන බලලා කයේ ප්‍රවේද බලලා මේ රෝගී පුද්ගලයාගේ මේ නිරෝගී පුද්ගලයාගේ මේ ඥානවන්ත පුද්ගලයාගේ මේ මොඩියගේ මෙහෙම යමක් පෙන්වන්න පුළුවන්. නමුත් අර භෞතිකත්වයෙන් එහාර මේ ආධ්‍යාත්මික කතිය දැකේ නැති අය කල්පනා කරනවා. ඉතින් මේබඳු වේදකින් හරි මොනවා හරි ක්‍රමයකින් මේ ශෛල ටික මේ මේ විදිහට හදාගත්තා නම් මෙයා ඥානවන්තයෙක් කළ හැකියි. අන්න බහිණ නිගමනයකට. ඉන් යථාර්ථයේ දිනු ගන්න භෞතික පටු නිගමනයක් ඒක. ඒකයි හේතුව. ඉන් ඒ වගේ වර්ගෙන් තමයි කියන්නේ ඕන කෙනෙක් විද්‍යාඥයෙක් කරන්න ඕන සමාන උගන්වන්න පුළුවන්. ඔය ආදි වශයෙන් කියන්නේ. හොයලා බැලුවා තමන්ට සමාන උගන්වන්න පුළුවන් කියලා ගෙදරින් ළමයි ටිකව සමාන උගන්වලා තියෙන හොල බැලුවා තහ වෙනවනේ. කියන්නේ ඒක නෑ. දැන් සමහර පුද්දලිය ඔහොම කයි වර්ග වලලා යනවා. ඊයේ බලවා එකේ කසි පොළවේ. අනික එක එක විශ්වවිද්‍යාලේ අනික කිරි කපනවා. තව කෙනෙක් තව හැරි මොකක් හරි ගුරු ගහනවා. පළගුවාම ඒක ඇඟලෙන් පවුලින හතර පහ දෙනාවත් ඒක කරලා නැහැ. ඉතින් මේ වගේ මහා මන්ද බුද්ධිකයි අත වශයෙන්ම කියන්නේ කියන කියම බලනකොට. තමන්ගේ අත්දැකීමක් නැති හේතුකාරක පෙන්වන්න බැරි. මේ කාගේ හරි පණිවදන් ටිකක් අල්ලගෙන ඉවෙලා හිටන් ඕවයි ගෙන ඉඳන් තමයි කියවන්නේ ඇත්තක් අත්දැකීමක් ලැබලා නෙමෙයි. සියල්ලන්ටම සමාන ඉගෙනීමක් දෙන්න පුළුවන්. සමාන සත්‍යෙට ගන්න පුළුවන්. සමාන ඥානියක් ඇති කරන්න පුළුවන්. එහෙනම් ලෝතරා බුදු පියාණන් වහන්සේ මේ තුලින් ධර්මයේම සියලු ආකාරයෙන් අග්‍රයි. එහෙනම් මේ ආරෙවිනි සෝවාන් පුද්දලේ, සකුරුදාගාමී පුද්දලේ, අනාගාමී පුද්දලේ, අරිහතුන් වහන්සේලා ඉන්න පුළුවන්. ඔක්කොම එකයි. ඔක්කොම අරිහතුන් වහන්සේලා කරන්න පුළුවන්. වෙනවද? එහෙමද තියෙනවද? කොතනද කරලා තියෙන්නේ? කොයි රටේද කොයි කරලා තියෙන්නේ? කවුද කරලා තියෙන්නේ? තම තමන්ගේ පවුලේ ඉන්න දරුවෝ ටිකවත් එක විදිහට හදාගන්න බැරි ලෝකෙක, යන්තම් හරි මේ හැරතලියක් ගන්න බැරි ලෝකෙක. මම කියන කතාව මොනවද? තවමුණත් ප්‍රශ්න තියෙනවද? සියල්ල කර්මයේහි විපාක නම් අන්න මෙතන හොඳට තේරුම් ගන්න කම්මස කෝමි කියන එකයි කර්මයේ විපාකය කියන එකයි ඉස්සෙල්ලා තෝරාගෙන ඉන්න ඕනේ. කර්මයේ මුල් වෙනවා කියන්නේ එක කර්මයේ තුලින්ම ගොඩනගනවා කියන්නේ තව එකක්. මේ ක්‍රම දෙක තෝරා ගන්න ඕනේ. අද ලංකාවේ ඇති වී ඇති යුද්ධ තත්ත්වයේ පිළිබඳව විතරයක් කරන්න. මෙය හමුදා කවදා අවසන් වේද මේ தત્ත්වය වැඩියෙන් උතුරු ප්‍රදේශයේ පවණක් බලපෑම විශේෂයක් ඇද්ද උතුරු ප්‍රදේශයේ ali වගුරු බිමක් තවත් ඇද්ද තරම් ලේ වගුරු බිමක් දැන් මේකයි සිද්ධිය. දැන් මේ වගේ කතාවලදී අපි දකින්න වෙන හරියක් තියෙනවා. කර්මයේ විපාකයක් වශයෙන් මුල් වෙනකොට කර්මයේ විපාකයේදී කර්මය මුල් වෙනවා. කර්මයේ කලේ යම් යම් ආකාරයෙන්ද ඒකෙදි සහන ලබන්න පුළුවන් ඒක කොහොම තියෙන්නේ තේ ඒ ආකාරයෙන්. ඔක විස්තර කරලා තේරුම් ගන්න ඕන එක. අපි ඒක විස්තර කරලා ගමු ටික. මේ කර්මය ගැන කියවෙනකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ කර්මයෙන් සිද්ධ වෙන්නේ සහ සියල්ල පෙර කර්මයෙන් සිද්ධ වෙනවා කියන කාරණා ටික විග්‍රහ කරගන්න ඕනේ. අද බොහෝ කොට මේ කර්මය ගැන කියවෙනකොට විග්‍රහ කරගෙන නැහැ මේ කර්මය කියන්නේ මොකක්ද කියන එක. දැන් පුබ්බේ කත හේතු ආදී කියලා එකක් බුදුරන් වහන්සේ පහළ වෙන්න ඉස්සරත් ලෝකේ තිබුණා. මේ හැම දෙයක්ම සියලු පෙර කර්මයෙන් සිද්ධ වෙනවා. ඒ සියල්ලටම හේතුව පෙර කර්මයයි කියලා. මෙහෙම එක්තරා විදිහක මතයක් තිබුණා. ඒක බ්‍රාහ්මණ මතයක්. අන්නේ පරිබ්‍රාජකයන් අතර තිබුණ මතයක් තමයි. එක්තරා බමුණු මතයක් තමයි. මේ සියලු දේම පෙර කර්මයේ සිද්ධ වෙන්නේ. මෙන්න මේ වචෙන්ද බුදුරන් වහන්සේ ඒක වැරද පෙන්නලා. නොඑක ආකාරයෙන් ධර්ම දේශනා කරලා තියෙනවා. එහෙම ගන්නවා නම් ඒක මුලාවක්. පෙර කර්මයෙන් සිද්ධ වෙන හරියකුත් තියෙනවා. ඒ වගේම පෙර කර්මයෙන් සිද්ධ නොවන හරියකුත් තියෙනවා. හැබැයි කර්මයේ මුල් වෙන්නේ නැතුව සිද්ධ වෙනවා තියෙනවා කියලා බුදුරණන් වහන්සේ දේශනා කළේ නැහැ. අයි පෙර කර්මය කියන එකටයි මේ අදාර්ථය පෙන්නලා දුන්නේ. දැන් කර්මයක් කරනකොට චේතනාවක් නැගෙනකොට කර්මයක් නැගිනවා. චේතනහ බික්කවේ කම්මං වදාමි චේතිත කම්මං කරෝති කායේන වාචා මනස ආදි වශයෙන් විග්‍රහ කරලා තියෙන්නේ ඔය ක්‍රමෙට. එතකොට දැන් චේතනාවක් නැගෙනකොට නැගෙන කර්මය දෙආකාරයකින් විග්‍රහ වෙනවා පဋාණි. කර්ම ප්‍රත්‍ය ගැන විග්‍රහ වෙනකොට සහජාත කර්ම සහ නානාක්ෂණික කර්ම කියලා මේකට කියනවා. යම් කිසි චේතනාවකදී නැගෙනවා ශක්ති දෙකක්. එකක් තමයි සහජාත කර්ම ශක්තිය. ඒ කියන්නේ ඒ හිත නැගෙනකොට ඒ හිතත් සමග ඒ මොහොතේම නැగిලා එන ශක්තියක් තියෙනවා. කර්ම ශක්තිය. ඒ ශක්තිය ඒ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. තව එකක් තියෙනවා කොටස කවදා හරි බල දෙන්න. අවස්ථාව ලැබුණු වෙලාවක විපාක දෙන්න. හේතු වෙන විදිහට නානාක්ෂණික කර්ම ශක්තියේ කොටසක් නිදහස් වෙනවා. ආ චේතනාවත් එක්කලා. මෙන්න මේ නිදහස් වෙන්නේ කර්ම ශක්තිය. මේ කර්ම ශක්තිය කවදා හරි මේ කර්ම අවස්ථාවෙන් පස්සේ බහිනවා ධර්ම අවස්ථාවට. ওই ධර්ම අවස්ථාවේ ඒක විපාක දෙන සුදුසු කාලය එනකම්. ඊට වාස පරිසරයක් ඉදලා ගොඩනැගෙන අවස්ථාව එනකම්. මේ කර්ම ශක්තිය පිළිහිටන්නේ ධර්ම අවස්ථාවේ. ඊට පස්සේ මේ කර්ම ධර්ම කියන එකෙන් පැවතිලා යම් මොහොතක ආරම්මන අවස්ථාව කියන එකට එනවා. ආරම්මන අවස්ථාවකට එන කිට්ටු කාලයේදී ඒ කර්ම ශක්තිය කර්මජ රූප නිස්පාදනය කරනවා. නිස්පාදනය කරමින් ඇසත් රූපයත් කනත් ශබ්දයත් නාසයත් ගන්ධයත් දිවත් රසයත් ශරීරයත් ස්පර්ශයත් මනත් ධර්මයක් තියෙනවා. මේවට අවශ්‍ය කරන්නා වූ පරිසරයේ පුරේජාත ප්‍රත්‍යයෙන් හදනවා කියු මුලින් හට ගන්නා වූ හර ගන්නා දෙනවා කර්ම ශක්තිය. ඒකට කියනවා පුරේජාත ප්‍රත්‍යය කියලා. ඒවට හටගන්නේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ පච්චේ ජාතයි කියනවා. මුලින් හටගත්ත දේ නිසා එකතු වෙලා ඒ දෙකේ ඝට්ටණියන්ගෙන් දෙවෙනියට හටගත්ත පසු හටගත්ත එක තමයි පච්චේ ජාත කියන්නේ. මේ චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ගාන විඤ්ඤාණය, ජීවහා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය පහළ නොවුනොත් විපාකයක් ක්‍රියාත්මක වෙන්න බෑ අපිට දැනෙන්නේ. අපිට දුක හෝ සැප හෝ වේදනාවක් ඇති කරන්න ඕයි විඤ්ඤාණය පහළ වෙන්න ඕන. විඤ්ඤාණය පහළ වෙනකම් අවශ්‍ය පරිසරය හදනවා කර්ම ශක්තියෙන්. අන්න අර නානාක්ෂණික වශයෙන් වෙන්නේ ධර්ම අවස්ථාවෙච්ච කර්ම ශක්තිය. ආරම්භන අවස්ථාවට අවශ්‍ය පසුතලයේ හදලා දෙනවා. අන්න ඇහැට රූපයක් අරමුණු වෙන, කන්නට ශබ්දයක් අරමුණු වෙන, දිවට රසයක් අරමුණු වෙන, නාසයට ගන්ධයක් අරමුණු වෙන මේ අවස්ථාවට ආවට අවශ්‍ය කියනවා. ආරම්භන අවස්ථාවටපත් වෙනවා. අන්න ආරම්භණය කරනකොට විපාක විඳින්න සිද්ධ වෙනවා. මොකදලා තියෙන්නේ? සැප දුක් උපේක්ෂා විපාකෙට ගෝචර වෙනවා. නෑ කර්ම ධර්ම ආරම්භන විපාක කියන ඒවා. ඔය කර්ම කියන එකෙන් පස්සේ කර්ම කියන එක කරනකොටම ගෙවුණා ඉවරයි. කර්මය ඉවරනකොටම කර්මය කරලා ඉවරයි. කර්ම අවස්ථාව පෑන්නා. කර්ම ශක්තිය නිස්පාදනය වුණා. නිස්පාදනය වෙච්ච කර්ම ශක්තිය ධර්ම අවස්ථාවේ තියෙන්න පුළුවන් කවදා හරි පළ දෙන එකක්. සමහරවල් මේ අත්දැකීම පළ දෙනවා නම් ඒක මේ අත්දැකීම කොයි මොහොතක හරි මෝරගෙන ඇවිදලා ක්‍රියාත්මක කියලා අවශ්‍ය පසුතලයේ හදලා අර ආරම්භන අවස්ථාව ලබා දීලා විපාක අවස්ථාවට පත් කරන්න පුළුවන්. සමහරවල් ඊළඟ භවයේදී පුළුවන්. එහෙම නැත්නම් මතු කවදා හරි පහළ වෙන භවයක අවුරුදු කල්ප කෝටි ගණනකින් පස්සේ හරි වෙන්න පුළුවන්. එතකන් පවතින්නේ මොකේද? ධර්ම අවස්ථාවේ. ධර්ම අවස්ථාවේ රූප වශයෙන් කර්මජ රූප වශයෙන් පවතින්නේ නැහැ. අන්න ඒ අවස්ථාවේ පවතින්නේ අර නාම ගෝත්‍රය ඇසුරු කරගෙන. ඒ ශක්තිය පවතින්නේ. නාම ගෝත්‍රවල තියෙන ක්‍රම දෙකක්. ශක්තිය ගෙවිච්ච නාම ගෝත්‍ර. ශක්තිය ගෙවන්න තියෙන නාම ගෝත්‍ර. ශක්තිය ගෙවමින් ක්‍රියාත්මකගෙන නාම ගෝත්‍ර. ওই නාම ගෝත්‍ර වලින් අපි වහා සම්බන්ධයි. යම් කිසි කර්මයක් කරලා කර්මයේ විපාක කරලා ඉඳලා ඉවරනාට පස්සේ ශක්තිය නිදහස් වෙච්ච නාම ගෝත්‍රයේ සතහනක් වශයෙන් තියෙනවා. ඒ ශක්තිය ගෙවිලා ගියා කර්මයේ ගෙවිනකොට. දැන් පෙර කාලයක යම් කිසි කෙනෙක් මව් මරලා පියා මරලා ආනන්තර පාප කර්මයක් කරලා කර්ම ශක්තිය නිපදෙව්වනම් ඒක ජනක කර්ම ශක්තිය. එහෙනම් මතු උපද්දන්න අධ්‍යාවක් ලබා දෙන විදිහට කර්ම ශක්තිය. ඊළඟ අධ්‍යාවි අටමහා නරකයේ ඉපදිලා ඉවි අපාගත කියලා කියවනවා. අන්නේ ගෙවලා ඉවර වෙනකොට ඒ නාම ගෝත්‍රයක් වශයෙන් මව මැරීමේ සටහන මනසේ තියෙනවා. පියා මැරීමේ සටහන මනසේ තැන්පත් වෙලා විද්‍යා ඒක සීකරොත් මතු වෙනවා. ඉතින් පස්සේ විපාක විදින වෙලාවට ඕක දැක්කොත් එහෙම. අම්මා මරපු හින්දා තාත්තා මරපු හින්දා ඒක විපාකේ මට මෙහෙම වෙනවා කියලා කර්මය කර්මජ මේ වශයෙන් පේන්නේ. මේ කර්මජ ඉද්දීට ඒක පේන්න පුළුවන්. දිවසකින් වගේ පේනවා. පෙනිපෙනිත් විදිනවා. හැබැයි විදලා ඉවරලා ඒකෙන් ගොඩ ඇවිදලා මිනිස්සය කියලා උපදින්න පුළුවන් කවදා හරි. හැබැයි දැන් ඒ කර්මයේ මතක් කරපුවාම ඔන්නම් දිවසක් කියලා මතක් කළොත් එහෙම අම්මා මරලා මං අපාගතව දුක් විඳ කියලා කියයි. තාත්තා මරලා අපාගතව දුක් විඳ මට මතකයි. ඒකත් දකින්න පුළුවන්. හැබැයි මතක සදහන තිබුණාට ජනක කර්ම ශක්තිය කියලා ඉවරයි. ඒ තියෙනවා. හැබැයි ඒක තව නිවන් දක්නා ජාති දක්වා අතිරේක විපාක දෙක ශක්තිය ඒක ගැඹෙලා තියෙන පුළුවන්. බලවත් ඒක. සාමාන්‍ය එකක් කරලා ගෙවුවනම් අතිරේක විපාකයක් ඒක ඉතුරු නැහැ. කර්ම ශක්තිය ගෙවිලා ගිය නිදහස් වෙච්ච මනෝ සතහන තියෙනවා. මෙන්න මේ වගේ නාම ගෝත්‍ර වල තමයි මේ ශක්තිය තැන්පත් වෙන්නේ. ගිහිල්ලා. ඉතින් ඒක නාම ගෝත්‍ර වල තැන්පත් වෙච්ච ශක්තිය. අපි කර්මයේ කලේ යම් ආකාරයෙන්ද ඒ ආකාරයේ විපාක දෙන්නේ තැන්පත් වෙන්නේ. ඉතින් ඒකේන ශක්ති විශේෂයට අපි මූණ දෙනවා මිස. ඒකට අනුකූලව අපිට ඒකේ ප්‍රතිකර්ම ලබන්න පුළුවන් මිස. වෙන ක්‍රමකින් ලබන්න බෑ. දැන් අපි මෙහෙම හිතන්නකෝ. යම්කිසි පුද්ගලයෙක් සතෙක් මරනවා. ඌට මොනම විදිහෙන්වත් යන්න ඉඩ තියන්නේ නැහැ. අපිට ඉත්‍යාවක් මරන්න ගියා මිනිහේ. දැන් ඒ මිනිහා ඒ පිළිබඳව කැලෑ පිළිබඳව හොඳ දන්නවා. ඉත්‍යාව ගැවසෙන තැන් පව දන්නවා. උන් ඇතුල් වෙන තැන් පැනලා යන තැන් දන්නවා. ඉතින් උනුත් මොකද යන්නේ උපක්‍රම යොදාගෙන ඉන්නවා. හතුරු කරදරයක් ආවොත් ඒක හිලකින් හිඟා ගත්තා ගල් ගේ ඇතුළට. ඊට පස්සේ ඒ පැත්තෙන් හිල වැහුවොත් වෙන පැත්තක උගුලක් හදාගෙන ඉන්න පැනලා යන්නේ. දැන් දඩයක්කාරයා දන්නා මූ මේකට හිඟලා බු යන්නේ මෙන්න මේ හිල් තුනේ. මේ පැත්තට හිඟලා යනවා. ඒක ඇතුළට ගියාට පස්සේ ඒක පැත්තක දුන් ටිකක් ගහලා ඉතින් අනිත් පැත්තේ යන්නේ ඉහෙලා ගහනවා ඇබ. වහනවා අර පැනලා යන තියෙන හිල් ටික. දැන් කරන් දෙයක් ඇත්තෙම නැහැ නේ. දැන් හැම පැත්තෙම මූට බේරෙන්න තියෙන මං අහුල්ලයි මේක මැරුවේ. දැන් මේ කර්මහක් දෙන නිසා මොකද මෙයාට සිද්ධ වෙන්න ඕනේ? මොන පැත්තෙන්වත් බේරෙන්න කියලා ඉස්විලි දාලි ගියත් බෑ, දෙයයන්ට කිව්වත් බෑ, බුදුන්ට කිව්වත් බෑ, බාර වුණත් බෑ, බෝර බේත් කිව්වත් බෑ, කෙම් ක්‍රම කළත් බෑ, මොනවා කළත් බෑ මැරෙනවා. ලෙඩේ වැඩි වෙලා. ඒ જાති එකක් එන්න කර්ම ශක්තියක් ඔහු නිපදෙව්වා. දැන් ওই කර්ම ශක්තිය පළ දෙන්න පටන් ගත්තොත් එයාට බේරෙන්න එකක් නැතු වෙනවා. මොකද බේරෙන්න ඉඩක් නොතබාම කරපු කර්ම ශක්තියක් නිසා. ඒ කර්ම ශක්තිය පහළ වෙන්නේ ඔහුට විපාක දෙන්න. බේරෙන්න ඉඩක් නැති තත්ත්වයේම විපාකයක් විදින්නේ. ඔය කාරණේ යම් කාලයකදී දැනගෙන හිටවු නිසා යුද්ධ උපක්‍රමකාරීව ඒ වගේම දඩයක්කාරීව සතර බේරෙන්න ඉඩ දීලා තමයි හදා මෙරුවේ. ඔකර කියන දුනුතිය අත පොළ විද්දා කිය. ඒ කියන්නේ ඊතලින් ගහනවා දුන්නට සද්දෙන්න. කතා ඉන්නා නම් එයාට ගහනවා. සතර හොරෙන් සතා මරන්නේ. වතුර බොන වෙලාවට කෑම කන වෙලාවට සතර විදින්නේ. ආ වෙන අවධානයකින් ඉඳලා විදින්නේ. මේකට බේරෙන්න නම් බේරලා ඵලයන් කියන්නේ අවස්ථාවක් ඉඩ දීලා ඉවරලා ඒකෙන් අවස්ථාව ලබාගෙන පුළුවන් නම් විඳගන්න. මෙහෙම ක්‍රමයක් තිබුණා. ඒ જાතිය කර්මයක විපාකාව නම් එහෙම අපිටත් පුළුවන්. බේරෙනවා නම් බේරෙන්න පුළුවන්. බේටා කරන හැටි බේරියක්. හැබැයි මු බේටා කරන දොර සරකිල්ල කිදේ උඩට මරණේ. ඒ જાතිය කර්ම ශක්තියක් ඉන්න ඕනේ. එයාට උප ප්‍රතිකර්ම තියෙන කර්ම දාන. අපායකට ගියත් කියන ඔසුපත් නෙපියකට යනවා කියලා. ඒ කර්මෙන් අපාගත වුණු බේරෙන්න බැරි නිරේකට නෙමෙයි යන්නේ. ඖෂධ ප්‍රත්‍ය ඇති නිරේ නිසා ඔසුපත් නිරේ කියනවා. ඒ කියන්නේ Tamanta හටගත්ත දුකට බේරෙනා නම් ඖෂධයක් තියෙනවා. ඒ ඖෂධයේ ප්‍රතිකර්ම ලබාගෙන බේරෙන්න පුළුවන්. ඒ බඳු අපායේ ගිහි උපදින. එයාට ප්‍රතිකර්මයක් කළා අපාය නිදහතු නැහැ. ගෙදර ඉන්න කට්ටියට දානයක් මානයක් දීලා පුණ්‍ය ආනුමෝදනාවක් කළා හරි. ඒක ලබා ගන්න කාරණයක් ඉතුරු වෙනවා. අපාගත වෙලා ඉන්නා මෙහෙ පිරක් කරපුවාම ඌට පිණ ලැබිලා අපාය නිදහතු වෙනවා. අන්න ඒ જાතියේ කර්ම ශක්තිය දිනනවා. ඉමේ කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ කර්ම ශක්තිය කියන එක මහ විශාල සංකීර්ණ විෂයක්. සර්වඥ ගෝචරයි. සියල්ලන්ට මේ සියල්ල සියලු ආකාරයෙන් ගෝචර නැහැ. ඒක මත්තමකින් දැක් ගන්න පුළුවන් ශ්‍රාවකින්ට. ඉන් අපි කලේ යම්සේද අනුකූල විභාගයක් එනවා. දැන් කාට හරි ගැහුවොත් අපිට අතපය කඩන්න හරි જાතියක තමයි විභාග වශයෙන් ඉන්නේ. ඒකට බලයන් එකක් ඉන්නේ. බලයෙන් හැම එකක් නෙමෙයි අපිට එන්නේ විභාගෙ. අතපය කැල්ල හරි අන්නුට ගහගෙන ඒ වගේ තුවාලයක් වෙලා හරි තැලුම් පෙලුම් ලැබලා හරි මැරෙන එක තමයි හම්බෙන්නේ විපාකේ වාසේ. මැරෙන්න හරි දුක විඳින්න හරි. අඬ වස දුන්නු. පපෝ දැවිලි බර දැවිලි හැදිලා බර ගිහිලා ලේ වල ගිහිලා ලේ වමන ගිහිලා මැරෙන එකක් වෙන්න පුළුවන්. ඒ જાති විපාකයක් ඒකට ඉන්නේ. එන ක්‍රමයක් තියෙනවා. අනු බය ගන්න ළමයි. කවදා හරි බය වෙලා මැරෙන එකදී අපිට එදී. කුටි නිකන් මැරෙන එකක් නෙමෙයි. අන්න ඒ වගේ විපාකේ ඉන්නේ හැම වෙලෙම අපි කරපු හැටියට. යම් කෙනෙකුට බේරෙන්න ඉඩ දීලා මැරුවා. දැන් අපි යුද්ධයක් කරන්න ගියාම අපි නෙමෙයි යුද්ධයක් කරන්න යන්නේ යුද පිරිස. ඉස්සෙල්ලාම තුන් වතාවක් දැනුම් දෙනවා. යටත් වෙනවාද යුද්ධ කරනවාද? දෙපැත්තෙම දැනුම් දෙනවා. ඒ තුන් වතාවෙන් ප්‍රතිඥාවට අවනත නොවි යටත් වෙන්නේ නැහැ. එයාට තමයි යුද්ධ කරන්න. හැබැයි එයාට ඒ විපාකයෙන් දෙලා මම යටත් වෙනවා කිව්වම බේරෙන්න එකක් තියෙනවා. කවදා හරි ඒක විපාකයෙන් නේ අපුණ. එයා යටත් වුණොත් එයා මරන්නේ. ඒ જાතියන් විපාකයෙන් නේ හිමයි. ඒ වගේ ක්‍රමයක් තියෙනවා එතන කර්මයක් විපාක දෙන්න කර්මය කරපු හැටියෙ. ඉන් කරන ලද කර්මයන් මුල් කරගෙන කර්මයේ නෑයා කරගෙන කර්මයේ දායාද කරගෙන කර්මයේ පිළිසරණ කරන යම් හොඳ නම් හොඳ නරක නම් කර්මයක් කරොත් ඒකම දායාද කරගෙන සසර පැවැත්ම ගෙන යනවා කියන කම්මස කොමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරේ සාමිති කල්යාණං වා පාපකං වා තස්ස දායාද බයි සාමිති කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. දැන් ඕකෙදි පෙන්නවා කර්මයේ මුල් වෙලයි කරන්නේ. දැන් මේකෙදි මේක විග්‍රහ කරන්න ගිහින් තමයි සියල්ල කර්මයේ සිද්ධ වෙන්නේ. තවත් ක්‍රම තියෙනවා කියන කර්මයේ සම්බන්ධ නැතිම ක්‍රම හතරකුත් එකලා පෙන්නලා තිනවා. එකක් කර්ම විපාකජ ආබාධ හැටියට එකක්. උතු පරිණාමජ ආබාධ, විෂම පරිහාරජ ආබාධ. දැන් මේ ආදී වශයෙන් කියනවා. ඒවට කර්මයේ සම්බන්ධ නැති හැටියටයි කියන්නේ. අනුන්ගේ උපක්‍රමයක් නිසා එහෙම කෙනෙක්ට දුකක් කරදරයක් ආවොත්. ඒකට කර්මයේ සම්බන්ධ නැහැ උපක්‍රමික ආබාධ කියන එකෙන් ඒක වෙන්නේ කියලා පෙන්නනවා. දැන් දේවදත්ත බුදුරන් වහන්සේට ගල් පෙරල වෙලාදී ගල් පතුරක් වැදිලා ලැබුණා උන්වහන්සේගේ ශ්‍රී පාදයේ ලී බිඳුවා. දැන් මේක උපක්‍රමයක් නෙමෙයිද? උපක්‍රමික ආබාධණ ආවේ. නැ බුදුරන් වහන්සේ දේශනා කරනවා මම ඉස්සර කාලේක පොඩි ළමයෙක් කියලා ඉඳලා ඔය කැටකෝලයක් වැනි උපකරණයකින් පතේ බුදුන් වහන්සේ නමක් ගලුවට ගලකින් ඉන්න. ඒ විතර පස්සේ ඒ ගල වැදුණා උන්වහන්සේට. ඒකේ විපාකේ මට අද මෙහෙම වරදුණා. දැන් පළදුන්නේ කර්මය කොහොමද? කර්ම විපාකේ කාගේ සම්බන්ධයක් නැතුව පළදුන්නා. උපක්‍රමයක් මුල් කරගෙන පළදුන්නේ. මේ කර්ම විපාකේම පළදිනේවා කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ බාහිර උපක්‍රමයක් නැතුව අභ්‍යන්තරයේ කර්ම ශක්තියම හේතුව මතු කරලා ඒකෙන් දිනේවා තියෙනවා. දැන් උන්වහන්සේට ඔළුවක ඇතුමක් තිබුණා. ඒකත් ඒ විදිහට ආපු එක. මේ කර්ම විපාකජ ආබාධා කියලා එකක් තියෙනවා කියන්නේ ඒකටයි. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. කෙනෙකුට අතින් ගහනවා ගලකින් ගහනවා කෝටුවකින් ගහනවා පොල්ලකින් ගහනවා ඈ වැලිය වලින් ගහනවා. දැන් අපි අතින් ගහපේර අත්පාර කිව්වා. අත්පාරක් වැදිලා තියෙනවා. පොල්ලෙන් ගහපේර පොළු පාරක් වැදිලා කිව්වා. කෝටුවෙන් ගහපේර කෝටු පාරක් වැදිලා තියෙනවා කිව්වා. නිගමනය කරලා බලලා තුවාලේ බලලා නැහැ දළුන් තෙල් බලලා ගලකින් ගහන්නේ ගල් පාරක් වැදිලා තියෙනවා කිව්වා. දැන් ඔකින් අතින් ගහපුවා තියෙන එකයි අනික තියෙන ඔක්කොම බාහිරේ. දැන් පොළු පාරක් වැදුනා කියන්නේ අත සම්බන්ධ නැද්ද? මිනිහේ පොල්ලක් අතින් අරගෙන ගහලා තියෙන පොල්ලේ. දැන් අත් පාර සහ පොළු පාර කිය වැදුනා කියලා කියන්නේ නැහැ. අත සම්බන්ධ වෙන පොළු පාරක් කියලා කතා කරන්නේ නැහැ. පොල්ලෙන් ගහලා තියෙන. දැන් අද මිනිහ නිගමනය කරන විදිහට අර කර්ම ශක්තිය සම්බන්ධයක් නැතුව අනිකව නිකම් මේවා කිව්වා නම් නිදහස ඒවම කළපුවා කියනවා. පොල්ලක් නිකම්ම ඇවිදලා කොහේ හරි තිබිලා ඇවිදිනේ නම් ගහලා තියෙනවා. පදින්න ඕනේ. මිනිහ කරන්න බෑ ඒක. දැන් එහෙම එකක් දැන් කිව්වද? මම ලෝකේ යම් කිසි දුකක් ගැහැටා කෙනෙකුට යමක ආධාරයෙන් යමක් කරන්න පුළුවන්. එහෙම ආධාරයක් නැතුව කෙලින්ම එල්ල කරලා යමක් කරන්න පුළුවන්. මේකෙදි කර්ම විපාක ආබාධයට වැටෙන්නේ අපි විසින් කරන කටයුත්ත යමක ආධාරයකින් නොකර කළා නම් කර්ම විපාක වශයෙන් වැටෙනවා. අන්න ඒතර කර්ම විපාක ආබාධ හට ගන්නවා. දැන් ලෝභ දේ අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන ඒවා යමක් කළා නම් තනිකර හිත මුල් කරගෙන කරණිය. ප්‍රධාන වෙන්නේ හිත. හිත මුල් කරගෙන යමක් කළා නම් පූර්ණ කර්ම විපාකයේ ආබාධවලට ඒක වැටෙනවා. ප්‍රාණඝාතයක් කරන්න වෙන දෙයක් බාහිර දෙයක් ආධාර කරගත්තා නම් ඒ ආධාර කරගත් ක්‍රමයට කර්මය මුල් කරගෙන ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. ඒතර උපක්‍රමික ආබාධ වෙන්නත් පුළුවන්. ඒක එහෙම නැත්නම් යම් කිසි විදියක බාහිර හේතුවකින් වෙන්නත් පුළුවන්. ඒක මෙහෙම වෙන්න පුළුවන් ඒක පොඩ්ඩක්. නමුත් හැම එකකටම කර්මය මුල් වෙනවා. කර්මයක් මුල් නොවී එබඳු එකක් හටගන්න විදිහක් නැහැ. ඒක අතින් තියෙන වෙනස. වාපෙත් සිම් කිපි මේ ඇති වෙන රෝග ව්‍යාධි වලට පත් වෙන බව අසායත. ඒකම නේද දැන් මේ විග්‍රහ කළේ. මේ වාපිත් සිම් කිපීම කියන්නේ ඒවා. දැන් අපි හිතමු යම් කිසි පුද්ගලයෙක් දැන් වාපිත් සිම් කිපීමට පුළුවන් ආහාරයක වෙනස් වීම එකක්. ඍතු පරිණාමජ ආබාධ. ඍතු පරිආසයන් නිසා වැසතර දෙමින එහෙමත් වෙන්න පුළුවන්. හැබැයි වැසතර දෙමින සියල්ලන්ටම ඔය හෙඹිරිසාව හැදෙනවා. කෙනෙකුට ඊට ඉස්සෙල්ලා පීනසේ වැනි රෝගාබාධයක් තිබුණා නම් හෝ රෝගයකට හේතුවක් කිය දුර්වල කායිකත්වයක් තිබුණා නම් ප්‍රතිශක්ති අඩු කායිකත්වයක් තිබුණා නම් පුංචි විෂ බීජයක් ඇතුළු වුණාම ඒක වැඩපවත්වා ගන්න බැරි රෝගය හැදෙන්න පුළුවන්. විෂ බීජයක් ශරීරගත වෙලා රෝගය හැදිලා තියෙන කියන. ඉතින් අපි යන කොහේද මේක වෙලා තියෙන්නේ? ඔය කොළඹ පැත්තේ යනකොටින් ඔය හැම කෑයි කාලා දානේවත් තියෙනවා. ඔකම දූවිලි වලට එක තියෙනවා. ඉතින් ඔය රෝගකාරී කාරකෙක් දාපු විෂ මේ තේක හැම සතු ආදී කිසිම විෂ බීජයක් කොළඹට ඇවිදිනා හුස්ම ගන්නට ඇවිදිනා එහෙම ඉන්න පුළුවන් කියලා අපි කියනවා. දැන් අපි අහනවා කොළඹ ගියේ යා විතරද? තව කී දෙනෙක් ගියා? ඒකෙම ඒක වුණා නම් අර ගියේ ඔකර හැදෙන්න වෙන්නේ. අර විසි විසි අනිකයි ඇතුල්ලා නැද්ද? ඒගොල්ලන්ට ඇතුල්ුණා. ඇයි හැදුන්නේ නැද්ද? ප්‍රතිශක්තිය තිබුණා. ඇඟේ ප්‍රතිශක්තිය අනුව තමයි විසි බීජ මිල කරගන්නේ හරි ඒවට ගොදුරු වෙන්නේ හරි. දැන් මේ ප්‍රතිශක්තිය කවුද හටගත්තේ මොකෙන්ද? අන්න එතන තියෙනවා කර්ම විපාක වශයෙන් Tamanta ආපු ශක්තියත් මුල් වෙලා තමයි අනික් හැමදාරයක්ම ගත්තාම ප්‍රතිශක්ති ශක්තිය ඇති නිරෝගීතාවයේ හේතුකාරක වෙන්න ඒවා මැඩපාත්තන්න පුළුවන් ශක්තියක් ශරීරගතව හටගන්න. ඒ නිසා ඒකෙදි රෝගය හටගත්තේ මේ බාහිර වාපිස්සෙම් කෝපයෙන් කිව්වට ඒකටත් බලපාලා තියෙනවා වක්‍ර විදිහට කර්ම. තමයි කර්ම බලවේග බලපාන හැටි. ඉතින් ඒ જાතියෙන් අපි යමක් කරලා තියෙනකොට එබඳු වන්නා වූ බාහිර පරිසරයේ දූෂ්‍ය කරලා අනිකායට අවැඩ කරලා එහෙම තිබිච්ච එකක් තිබුණොත් අපිට කර්ම විපාකයක් වශයෙන් ප්‍රතිශක්තිය නැති කයක් ඇතුව උපදින්න හේතු ලබනවා. සාමාන්‍ය මිනිහට ඔරොත් දෙන පරිසරය උහුට ඔරොත් දෙන්නේ. අර කර්ම කර්මයේ විපාක වෙන්නේ. දැන් කාල ගොඩක් තියෙනවා, ගෙදර ජරා ගොඩක් තියෙනවා, ගිහින් ලෙවල් වෙන අල්ල පුණ්‍ය සූන්ගේ වත්ත තියෙනවා, වහන්දියක් තියෙනවා, ගිහින් හන්දියට දාලා හරක් නැතු වෙන්නේ. මම මොකද? අපේ වත්තේ තියුනේ නිකන්ද? අනිකේම බලාගත්තා වේ. බලනකොට දහස් ගානක් යන්නේන මාර්ගයක ගඳ ගහන්න අර කුණු කුලේ ගිහින් දාලා එනවා හොරෙන්. පරිසර දූෂණය කළා. දැන් ওই જાතිය පාපයක් කරුවා නම් එහෙම. එයාට සිද්ධ වෙනවා. අර සෙනක ඉන්න දෙනදාහක් මැද්ද ඉන්න තැනක ගිහින් ඉපදිලා. ඒ අය අතරදී දෙන පොඩි පොඩි දෙයකින් හරි එයාට උරුද්ද නැති හට ගන්න පරිසරය. පරිසරයේ කාටවත් පොදුයි. හැබැයි පොදු පරිසරයේ මුණ දෙන්න බැරි ප්‍රතිශක්තියෙන් අඩු කායිකත්වය උහුට හට ගන්නවා අර කර්ම ශක්තිය. ඒ තුලම ඉඳගෙන ඔහු අර බාහිර ලෝකේ තියෙන අබැද්ද ඉන්න මූණ දෙන්න විදිහට දුක් විඳින විදිහට මග පාදා ගන්නවා. දැන් මෙහෙමත් ඒවා එනවා. ඔය කර්ම ශක්තිය වක්‍ර විදිහට හැඟවිලා විදිහට මුල් වෙලා සකස් වෙනවා. ඒ සකස් වීමෙන් තමයි මේ වගේ දේවල් ටත් මුල පිරෙන්නේ. වැස්සේ තිබුණ පළියට ඔකටම අමාරු හැදෙන්නේ නැහැ. සමහර කෙනෙක් එළියට බහලා පිළිබාලා ගෙට ගියාම තමාරුවා. එහෙමත් තියෙනවා. ඒ වගේම මානසික රෝග. ඒකත් ඒවායි. දැන් කෙනෙකුට පතුරු යන්න බලිනවා. ඌ ඉනහවි ඉන්නවා. ඔයක කිසියම් මානසික තැවීමකුත් නැහැ, ගානකුත් නැහැ. එක මිනිහකට ඔබ කියලා කතා කළා කියලා ඕකට හાર્ඩ් ඇටැක් එකක් හැදෙන වැරින්න පුළුවන්. මට කතා කළේ මෙහෙමයි. ඇයි මම මෙහෙම අපහත ලබන්නේ? ඔය ගැන ලතවිලා හිටන් ඒ පුදුලා මානසික වශයෙන් ලතවිලා රෝගාකාරී මානසික රෝගියෙක් වෙන්න පුළුවන්. උදේ ඉඳන් රෑ වෙනකන් ගහන බයින ඩොක වයින කොල්ලෙක් ඉන්න පුළුවන් කියලා. උට ගානක්වත් නැහැ මානසික රෝගයක් උට නැහැ. උටේ වරත්තු දෙනවා. එයාගේ මනස එහෙම දෙයකට සැලෙන්නේ නැහැ. දැන් මේවා මොකද? අනු මානසික වශයෙන් පීඩිත කරපු එකේ විපාකය. Tamanta කවදාහරි සිද්ධ වෙනවා පුංචි වචනකටත් පිසු හැදෙන තරම් මානසිකත්වයෙන් විකෘති වෙන්න දරන්න බැරි වෙන මානසිකත්වයක් ගොඩනගෙනවා. එයාට හරි අමාරුයි යථාර්ථයේ තේින්න. කායික ආබාධ හැදුවර වැඩි අමාරුවක් තමයි මානසික ආබාධ ඇති කළොත් ඒකින් එන විපාකය. ඒ තරම් බලපාන. කෙනෙක්ගේ හිතරි දෝනෙ. කෙනෙකුට අවැඩ කරන එක. හිතින් හිතර අවැඩ කරන එක. ගතට අවැඩ කරනාට වැඩිය බලපාන. දැන් පූති ගත තිස්ස හාමුදුරුව ඇඟ හැමතැනම ගෙඩිය ඇවිදිලා සැරව පිල්ලා කොච්චර වේදනාවකින්ද කයින් හිටියේ. නමුත් අන්තිම මොහොතේදී බුදුරජාන් වහන්සේගෙන් කයට අපපස්ථාන කරලා දේශනා කරන ධර්මයෙන් අරිහත්ත්වයට පත් වෙලා පිරුණා පෑවා. හැබැයි හිතර ආබාධයක් ඇවිදිලා හිටියා නම් එහෙම මොන විදිහව බුදුරජාන් වහන්සේ බුලන්ද බේරන්නේ? බෑ බේරන්න බෑ. එහෙනම් අන්තිම භයානක ආබාධය මොකද්ද? මානසිකාබාධ. ආර්ය මාර්ගයේ බහා ලකුම බාධකේ කායිකාබාධ නෙමෙයි මානසිකාබාධ. බෙල්ල කපාගෙන වැරෙන්ඩි ඉසෙලා අරිහතේ ඉඳපත්ිතා හිටියේ. කායිකාබාධයට වඩා බලගත මානසිකාබාධය නැතුව හිටපු නිසා මානසික නිරෝගීතාවය. මෙන්න මේ වගේ අපි දකින්න ඕනේ කෙනෙක්ගේ හිත රිදවන එක ඔක්කොට වඩා භයානක පාපයක්. ආර්ය මාර්ගයේ වහන්න හේතු වෙනවා. යමෙකුට යමක් කරනකොට කොරසක් මෙලෝ පල දෙන කොරසක් අර සහජාත කර්ම ශක්තියෙන් පහළ වෙනවා. ඒකම තමන්ට සිද්ධ වෙනවා. තමන්ගේ මානසික වික්ෂිප්තතාවයේදී